හොඳයි. දැන් අපි යමු අටවෙනි ගැටලුවට. අටවෙනි ගැටලුව තියෙන්නේ පුතේ xy හා x වර්ගයේ යන බීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. නැවතත් මම ගැටලුව කියන්නම්. xy හා x වර්ගයේ යන බීජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. ඔබ දන්නවා කුඩා පොදු ගුණාකාරය හොයාගන්න ක්‍රම කීපයක් ඔබ ඉගෙනගෙන ඇති. අපි එක ක්‍රමයක් විදිහට අපිට හොයන්න පුළුවන් පුතේ මේ දෙන්නගේ විශාලතම බල ලියාගෙන ගුණ කරාට පස්සේ කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන් එක ක්‍රමයක් විදිහට. ඒකට අපි කියනවා කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන් විශාලතම බලවල ගුණිතය සොයා ගැනීමෙන් හොයාගන්න පුළුවන්. අපි පළවෙනි ක්‍රමය කියලා සඳහන් කරගෙන මයත් එක්කම ඔබ සුළු කර ගැනීම කරගෙන ගැටලු විසඳ ගන්න රයිට්. එතකොට අපිට පුළුවන් එක ක්‍රමය කියලා ලියාගෙන xy සමානයි x ගුණ කිරීම y කියලා ලියා ගන්න. ඒ කියන්නේ x සහ y විදින්නගේ ගුණිතයෙන් අපිට xy ලබා ගන්න පුළුවන්. ඊළඟට x වර්ගය සමානයි x ගුණ කිරීම x කියලා ලියා ගන්න. අපි ඒකට කියනවා බලයක් විහිදුවා ලැබීම නැත්නම් ප්‍රසාරණය කර ලැබීම කියලා කියනවා. අපි මේ වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට. විහිදුවා ලැබීම නැත්නම් ප්‍රසාරණය කර ලැබීම කියලා කියනවා. එතකොට අපිට දැන් පේනව නේද x වර්ගයේ x ගුණ කිරීම x කියන එක සහ x ගුණ කිරීම y කියන ප්‍රතිඵල දෙකෙන් අපිට විශාලතම බල තෝරගන්න පුළුවන්. මේ ප්‍රකාශන දෙකේ තියෙන අපිට තියෙන විශාලතම බල තෝරගන්න පුළුවන්. එතකොට x වල විශාලතම බලය වෙන්නේ x වර්ගය. y වල විශාලතම බලය වෙන්නේ y එකවෙනි බලය. එතකොට ලිව්වොත් උත්තරේ එනවා x වර්ගයේ ගුණ කිරීම y වර්ගය කියලා. ඔව් මං කිව්වා කුඩා පොදු ගුණාකාරය වහන්නේ විශාලතම බලවල ගුණිතය ලියා ගැනීමෙන් කියලා. එහෙනම් අපිට ලැබෙනවා x වල විශාලතම බලය x වර්ගය වෙනවා. y වල විශාලතම බලය y වෙනවා. එතකොට x ගුණ කිරීම y පිළිතුරු ලැබෙනවා x වර්ගය y කියලා. අපි ගණිතයේදී ගුණ කිරීම ඉවත් කරලා තමයි එතන ලියාගන්න උත්තරය එතකොට. එතකොට අවසන් පිළිතුර ලැබෙනවා x වර්ගය y කියලා. මං කිව්වා තවත් ක්‍රමයක් තියෙනවා කියලා. අපි දෙවෙනි ක්‍රමයේ විදිහට පුළුවන් නේද පුතේ අපිට මේ කෙටි බෙදීමෙන් ඒ බීජීය පද දෙක බෙදාගෙන ගියාම අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් ගුණිතයක් විතර අරගෙන ඉවරලා. ඔව් ඔබ දැන් කෙටි බෙදීමට xy, x වර්ගය කියලා ලියා ගන්න. xy, x වර්ගය කියලා ලියා ගන්න. ලියලා අපි දැන් දෙන්නම් බෙදෙන එක බීජීය පදයක් විදිහට අපිට ලියන්න පුළුවන් x කියලා. දැන් අර බෙදීමේ ලකුණු දෙහැ පැත්තෙන් අපි ලියා ගන්නවා x කියලා. ලියාගත්තට පස්සේ අපි දැන් ඒකේ තේරුම තමයි x ගේ මේක බෙදන්න යන්නේ මේ පද දෙකම. අපි xy කියන එක නා x ගේ බෙදුවොත් ලැබෙනවා අපිට y කියලා. x වර්ගය කියන එක නා x ගේ බෙදුවාට පස්සේ අපිට ලැබෙනවා x කියලා. එහෙනම් බෙදීමේ ඊට යටින් අපිට ලියවෙනවා y, x කියලා. දැන් අපි කාගෙන්ද අපිට බෙදන්න පුළුවන් ඉන්නේ? අපිට පුළුවන් x ගෙන් නැවත බෙදන්න. ඔව් x ගෙන් බෙදුවොත් එතකොට ලැබෙනවා y බෙදෙන්නේ නැති නිසා අපි y කියලා ලියා ගන්නවා එතන. බෙදෙන්නේ නැති එකන හැම්බෙලේම අපි කෙටි බෙදීමේදී ඉතුරු කරනවා. ඊපස්සේ ඊළඟට බෙදෙන්නේ x කියන්නේ x x ගෙන් බෙදමු x ට ගුණාකාර එකක් තියෙනවා. එතකොට ලැබෙනවා y, 1 කියලා. අපි නැවත බෙදෙනවා y කියන බීජීය පදයේ y ගෙන්. එතකොට ලැබෙනවා y y ගෙන් බෙදපුවාම 1යි y 1ෙන් බෙදපුවාම 1යි කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් ලැබෙනවා අපිට මෙන්න මෙහෙම ප්‍රතිඵලයක් කුඩා පොදු ගුණාකාරය සමානයි x ගුණ කිරීම x ගුණ කිරීම y කියලා. x ගුණ කිරීම x වෙනම වෙනවා x වර්ගය x වර්ගය ගුණ කිරීම y කියන්නේ x වර්ගය y කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කෙටි බෙදීමේදී අපිට ලැබුණු ප්‍රතිඵල ටික ගුණ කරගත්තාම අපිට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. ඔව් එතකොට මම ආකාර දෙකක් කතා කරා කුඩා පොදු ගුණාකාරය හොයාගන්නේ කොහොමද කියලා. හොඳයි දරුවනි අපි යමු දැන් නවවෙනි ගැටලුවට. යන්ත්‍රයකින් කුමරු යායක අස්වනු නෙලීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර 3කින් මෙම යායේ අස්වනු නෙලීමට ගතවන පැය ගන්න කොපමණද? යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වනු නෙලීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර 3කින් මෙම යායේ අස්වනු නෙලීමට ගතවන පැය ගන්න කොපමණද? දැන් ඔබට පැහැදිලිවද යන්ත්‍ර ගාන වැඩි වෙනකොට කාලය මොකද වෙනවා වෙන්නේ කියලා අපිට හිතලා ගන්න පුළුවන්ද? ඔව් යන්ත්‍ර ගාන වැඩි වෙනකොට අපිට ගතවන කාලය අඩු වෙනවා. ඔව් අපි ඒක ගණිතයේදී කියනවා මේ සම්බන්ධතාවයට ප්‍රතිලෝම සමානුපාතයක් කියලා. ඒ කියන්නේ එක් රාශියක් වැඩි වෙනකොට ඊට අනුරූප අනිත් රාශිය අඩු වේ නම් හෝ එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශිය ඊට අනුරූපව අඩු වේ නම් එවැනි සම්බන්ධතාවයට අපි කියනවා ප්‍රතිලෝම සමානුපාතයක් කියලා. දැන් උඩ පැහැදිලි අපි දැන් අපි ඉස්සරම ගැටලුව ගාව අපි මම මේ මේ විදිහට ලියාගත්තා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා. එක කියලා ලියලා ඔබ ඊතලයක් දාන්නකෝ. එක කියලා දාලා ඊතලයක් දැම්මට පස්සේ ඔබට ලියා ගන්න පුළුවන් 6යි කියලා. ඒ කියන්නේ යන්ත්‍ර එකකින් පැය 6ක් ගත වෙනවා. එක ඊතලයක් 6. 3 ඊතලයක් x කියලා අපි සටහන් කරගමු. හොඳයි දරුවනි. එහෙනම් එක ඊතලයක් 6 3 ඊතලයක් x අපි එතන x කියලා ගත්තේ යන්ත්‍ර 3කින් ගත වන කාලේ x කියලා අපි ලියාගත්තට පස්සේ. එතකොට අපිට අනුලෝම සමානුපාත අර්ථ දැක්වීම අනුව අපිට ලියන්න පුළුවන් යන්ත්‍ර ගන්න අතර අනුපාතය සමාන වෙනවා ගතවන කාල අතර අනුපාතය. මම නැවත කියන්නම්. යන්ත්‍ර ගණන අතර අනුපාතය කාලය අතර අනුපාතයට සමාන වෙනවා. ප්‍රතිලෝම සමානුපාතය වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් මේ ප්‍රතිඵලය 1/3 සමානයි ප්‍රතිලෝම සමානුපාතයක් වෙන විට අපි ඒ රාශි දෙක මාරු කරලා ලියන්නේ දරුවනි. එතකොට x/6 කියලා ලියන්නේ. ඔබ දන්නවා 9 කියන සංකේතයෙන් ලියන්නේ 32ක් දාලා. එහෙනම් අපි ලිව්වොත් එහෙම අපිට උත්තරේ ලැබෙනවා 1/32ක්. ඒක නැත්තම් 9/3 සමානයි x/32ක් 6. 1/3 සමානයි x/6 කියලා අපි කියවන්නේ. දරුවනි ඔබ දන්නවා අනුපාතයන් භාගයක් විදිහට ලියා ගන්න විදිය. එතකොට මුලින් ඇති ඉලක්කම ලියන්නේ අපි ලවයට. දෙවෙනි සංඛ්‍යාව ලියන්නේ හරයට. 1/3 ලිව්වොත් අරුවනි ලැබෙනවා 1/3 කියලා. අපි ඒක භාගයක් ලියන රටාව. 1/3 ලියන්නේ 1/3. x/6 ලියන්න පුළුවන් x/6 කියලා. මම නැවත ප්‍රතිඵලය කියන්නම්. 1/3 සමානයි x/6 කියලා ලියන්න පුළුවන්. දැන් උඹට මතක් වෙනවා ගන්න තියෙන අපි බොහෝ දුර පාවිච්චි කරන සුළු කිරීමේ දෙයක් තමයි හරස් ගුණිතය. හරස් ගුණිතය කියන සංකල්පය අපි ගොඩක් විට පාවිච්චි කරනවා. එහෙනම් ඒක කරන්නේ ප්‍රතිවිරුද්ධව හරය සහ ලවය ගුණ කරගන්නවා. ප්‍රතිවිරුද්ධ දිශාවලට අපි ගුණ කරගන්නවා. අපි කියනවා සමීකරණය ලවය අනිත් හරයෙන් තමයි ගුණ කරන්නේ. මුලින් ඇති භාගයේ ලවය අනිත් භාගයේ හරයෙන් ගුණ කරනවා මාරු කරලා. ලවය හරයනොත් හරය ලවයනොත් ගුණ කරනවා. එතකොට ලැබෙනවා 1 ගුණ කිරීම 6 සමානයි 3 ගුණ කිරීම x. එහෙනම් 3x සමානයි 6 කියලා ලැබෙනවා. එතකොට අපිට සමීකරණ ලැබුණා 3x සමානයි 6 කියලා. එතකොට ඔබ දන්නවා 3x වලින් 3 ඉලක්කම ඉවත් කිරීම සඳහා සමීකරණේ දෙපසම අපි 3ෙන් බෙදනවා. 3x 3ෙන් බෙදනවා, 6 බෙදනවා 3ෙන්. එතකොට ප්‍රතිඵලය ලැබෙනවා x සමානයි 2යි කියලා. ඔය එක ක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අපි කියනවා අර්ථ දැක්වීම අනුව හදන්න පුළුවන් කියලා. එතකොට තව පුළුවන් ළමයෙකුට එක යන්ත්‍රයකට ගතවන පැය ගාන 6ක් වෙනවා 3කට ගතවන කාලය කෙලින්ම යා 6/3 කියලා සඳහන් කරලා පැය 2යි කියලා ගන්න පුළුවන්. කාලය පැය 2යි කියලා ගන්න පුළුවන්. ඒකටත් අපි ලකුණු එකපාරටම ලකුණු අපිට දෙන්න පුළුවන් ලකුණු දෙකක් කියලා. ඒ කියන්නේ යා ඉසුළු කිරීම ඍජුවම කරලා ගන්න පුළුවන්. එතකොට ලකුණු ලැබෙන දරුවනේ 6/3ට එක ලකුණක් ලැබෙනවා. 2 හෝ පැය 2 කියලා සඳහන් කරලා තිබ්බොත් ලකුණු 2ක් දෙනවා. ඔය බොහෝ දුරට ගණිතය එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේදී ප්‍රශ්න 25 දී අපි ඒක ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක අපි සඳහන් කරන්න ඕනේ. ඒකකේ සඳහන් කරලා ඔබ තිබුණේ නැහැ කියලා පැය 2 කියලා සඳහන් කරලා තිබුණේ නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. ඔබට ලකුණු ලැබෙනවා. සම්පූර්ණ ලකුණු 2ම ලැබෙනවා. නම් බොහෝ දුරට පැය 2යි කියලා ලියනවා නම් හොඳයි. නැත්නම් අපිට අඩු ලකුණක් ලබා ගන්න අවස්ථාවක් ඇති වෙනවා එතකොට. හොඳයි දරුවනේ අපි යමු දැන් 10 වෙනි ගැටලුවට. මම ගැටලු 9ක් දැන් සාකච්ඡා කරලා අවසන් කරා. ඔබට දැන් ඉතින් පේනවා ඇති අපිට පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් අපි අනියත බියකින් ප්‍රශ්න දිහා බලනවා ඇති කියලා මට හිතෙනවා ළමයි බොහෝ දුරට. මේ බය අයින් කරගෙන ගැටලු වැඩිපුර හදන්න ඊට පස්සේ ඔබට පුළුවන් වෙයි හොඳ සාධනීය මට්ටමකට ළඟා වෙන්න. හොඳයි දරුවනේ අපි 10 වෙනි ගැටලුවටත් අපි යමු. 1-3 තෙක් සංඛ්‍යා ලියා ඇති සර්වසම කාටපත් 3ක් සහිත පෙට්ටියකින් සසම්භාවී ලෙස කාටපතක් ඉවතට ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලියා ඇති කාටපතක් ලැබීමේ සම්භාවිතාව ලියා දක්වන්නේ. අංක 1-3 තෙක් සංඛ්‍යා ලියා ඇති සර්වසම කාටපත් 3ක් සහිත පෙට්ටියකින් සසම්භාවී ලෙස කාටපතක් ඉවතට ගැනීමේදී ඔත්තේ සංඛ්‍යාවක් ලියා ඇති කාටපතක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. දැන් දරුවනි මෙතන කාටපත් තියෙන්නේ 1-3 සංඛ්‍යාලිය ඇති සර්වසම කාටපත් 3. එතන එහෙනම් මෙතන තියෙන්නේ සර්වසම කියලා කියන්නේ දරුවනේ මෙතන හැඩෙන් වර්ණෙන් අපි හිතුවොත් ප්‍රමාණයෙන් සමානයි කියන එක. එතකොට සසම්භාවය කියන්නේ අහඹුල් ලෙස කියන එක අපි ගන්ති පාවිච්චි කරන්නේ. ඔය අපි කියන්නේ දිහා බලාගෙන ගන්න නැතුව අහඹුල් ලෙස ගන්නවා කියන එකයි තේරුම. එතකොට ඔබ දැනන් ඉන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. ඔව් අපි එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ හරියම නිවැරදි මාර්ථයක් කිම ලිව්වොත් යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙන සංඛ්‍යාවල අපි කියනවා ඔත්තේ සංඛ්‍යාව කියලා. යම් සංඛ්‍යාවක් දෙකෙන් බෙදුව විට එකක් ඉතිරි වෙන සංඛ්‍යාවල අපි කියනවා ඔත්තේ සංඛ්‍යාව කියලා. එතකොට අපිට ඔත්තේ සංඛ්‍යා 1යි සිට 3 දක්වා 1 2 3 කියන සංඛ්‍යා අතර ඔත්තේ සංඛ්‍යා කීයක් නිරීක්ෂණය වෙනවද? ඔව් 1 සහ 3. එතන ඔත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද? ඔත්තේ සංඛ්‍යා දෙකක් තියෙනවා. එතකොට සමස්ත ප්‍රතිඵලය වෙනවා 3ක් වෙනවා. එහෙනම් අපි සම්මත අත්දැකීමට අනුව මුළු සිද්ධියේ සම්භාවිතාව බෙදන්න ඕනේ ඒ සිද්ධියේ සම්භාවිතාවෙන්. ඒ කියන්නේ සිද්ධියක සම්භාවිතාවේ බෙදීම ඒ නියති අවකාශයේ තියෙන මුළු අවයව ගානින් බෙදන්න ඕනේ. ඒ කියන්නේ ඒතර සමස්ත ප්‍රතිඵලයේ තියෙන ප්‍රතිඵල 3ක් ඒකෙන් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා 2ක්. ඒතර අපි කියනවා 3ෙන් 2යි කියලා. අපි සටහන් කරද්දී කියන්නේ 2 බෙදීම. ඒ අපි අල ඉරක් ගහලා 3 කියලා ලියනවා. 3ෙන් 2යි. ඒතර අපිට සම්පූර්ණ ලකුණු 2ක් ලැබෙනවා ඒක ලිව්වට පස්සේ. 3ෙන් 2 ලිව්වට පස්සේ. හැබැයි ඔබ මෙහෙම 1 හා 3 ඔත්තේ සංඛ්‍යා හඳුනාගෙන තිබුණොත් හෝ 6 3 ලෙස ඇති භාගයක් ලිවීමට ඔබට ලැබෙනවා ලකුණු 1ක්. ඔබ කොහේ තැනක 1 සහ 3 කියලා ලියලා ඔත්තේ සංඛ්‍යා කියලා ලියලා තිබ්බොත් 1 ලකුණක් ඔබට ලැබෙනවා. ඒ වගේම 6 3 ඇසි භාගයක් ලියමු. ඒ කියන්නේ ඔබට 3ෙන් 2 නැතුව 3ෙන් 1. උදාහරණයක් 3ෙන් 3 හරි මොකක් හරි භාගයකට 6 හැබැයි ඔබ සඳහන් කරලා තියෙනුන 3. ඒතකොට හැබැයි 1 ලකුණක් ඔබට ලැබෙනවා. හොඳයි දරුවනේ. අපි දැන් යමු 11 වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් වර්ගමූල 90 හි පළමු සන්නිකර්ෂණය සොයන්න. වගුවේ දී ඇති තොරතුරු භාවිතයෙන් වර්ගමූල 90 හි පළමු සන්නිකර්ෂණය සොයන්න. ඒතකොට ඔබට දීලා තියෙන අගේ වගුවක් දීලා තිනවා x වලගේ 9.3ක් වෙනකොට x වර්ගයේ 86.49 කියලා දෙනවා. 9.4 වර්ගයේ දීලා තිනවා 88.36. 9.5 වර්ගයේ දීලා තිනවා 90.25. 9.6 වර්ගයේ දීලා තිනවා 92.16 කියලා. ඔය දශම සංඛ්‍යා කියවීම ඉතාම නිවැරදිව කරන්න ගොඩක් ළමයි කියවන්නේ 86.49 කියලා මට ඇහිලා තියෙනවා. ඒක නිවැරදි නෙවෙයි. 86.49. 88.36 ආකාරයට තමයි අපි කියවන්නේ. හොඳයි දරුවනේ මෙන්න මේ 10 වසරේදී අපි මෙන්න පාඩම සාකච්ඡා කරනවා පළමු සන්නිකර්ෂණය කියන පාඩම. මේක තේරුම තමයි වර්ගමූලය සඳහා ආසන්න අගයක් ලබා ගැනීම කියන එකයි. සන්නිකර්ෂණය කියන අදහස තමයි දරුවනේ ආසන්න අගයක් ලබා ගන්නවා කියන එකයි. එතකොට වර්ගමූල 90 හි පළමු සන්නිකර්ෂණය සොයන්න කියලා දීලා තියෙනවා. එහෙනම් ඔබ කරන්න ඕනේ මේ වර්ගමූල 90ට පළමු සන්නිකර්ෂණය සොයා ගැනීම සඳහා කුමන සංඛ්‍යා දෙක ගුණ වුණාට පස්සේද වර්ගමූලයට ආසන්නම අගයක් ලැබෙන්නේ කියලා. හොඳ නිරීක්ෂණය කරලා බලන්න. ඔබ දැන් දන්නව 4 ලියන්න පුළුවන් නේද වර්ගමූල 4 අපිට 2 වර්ගය කියලා. ඒ කියන්නේ වර්ගමූල 4 සමාන වෙනවා 2යි කියලා. එහෙනම් යම් සංඛ්‍යාවක් සමාන සාධක දෙකක ගුණිතයක් විදිහට ලිව්වට පස්සේ ලැබෙන x සාධකයක් මුල් සංඛ්‍යාවේ වර්ගමූලය කියලා අපි අර්ථකවන්නේ. ඒ අනුව ඔබට පේනවද නිරීක්ෂණය වෙනවද 90ට ආසන්න මාගය තියෙන්නේ කවුද කියලා. බලන්න 88.36 කියලා තියෙනවා 90.25 කියලා තියෙනවා. එතකොට අපි මේ සංඛ්‍යා දෙකෙන් වඩා ආසන්න එක නෑ හොයා ගැනීම සඳහා අපි අඩු කිරීමක් කරලා බලමු. අපි බලමු 90.0 88.36ක් අඩු කරලා. එතකොට ලැබෙනවා 0.64ක්. එයා 0.64ක් මේ සංඛ්‍යාවට අඩුව පවතිනවා. 90.25න් 90.0.0ක් අඩු කරොත් 0.25ක් වැඩිපුර 90ට වඩා වැඩියෙන් තියෙනවා. ඉදිරියෙන් තියෙනවා සංඛ්‍යාවක් විදිහට. එහෙනම් අපි වර්ගමූලයේ 90 හි පළමු සන්නිකර්ෂණයේදී අපි වඩාත්ම ආසන්න අගය තමයි ලබා ගන්නෙ. එහෙනම් 0.25ක් වැඩි වුණාට දරුවනේ එයා තමයි ආසන්නම අගය වෙන්නේ. 88.36 0.64ක් ඍණ අපගමනයක් තියෙනවා. අර 90.25 ධන බිනසම දෙකයි පහක ධන අපගමනයක් තියෙනවා. නමුත් ආසන්න මගේ වෙන්නේ 9.5 වර්ගය වෙනවා. එහෙනම් 90 ලියන්න පුළුවන් අපිට 9.5 වර්ගයට ආසන්න අගයක් කියලා. එතකොට වර්ගමූල ලකුණ ඉදුවට පස්සේ අපිට පිළිතුර ලැබෙනවා වර්ගමූල 90 සමානයි ආසන්නව 9.5ට සමානයි. එහෙනම් ඔබ මේ ප්‍රශ්න පත්‍රයේදී 9.5 කියලා සඳහන් කළා උත්තරේ ඉදියක් ගහලා තිබ්බොත් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඔබ ඒ 9.5 සහ 90.5 අඳුනගෙන 9.5 කොටුව තුල රවුමක් ඇඳලා හරි ඔබ හඳුනගෙන තිබ්බොත් ඔබට එක ලකුණක් නෙවෙයි ලකුණු දෙකක්ම ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ 90.25 රවුම් කරලා හරි මොකක් හරි විශේෂ සංකේතයක් දක්වලා තිබ්බොත් එහෙනම් ඔබට එක ලකුණයි හම්බ වෙන්නේ. ඒකත් ඔබ මතක තියාගන්න ගැටලුවේදී අපිට කොහොමද ලකුණු ලැබෙන්නේ කියන එක. හොඳයි අපි දැන් ගැටලු 11ක් කතා කරා. අපිට දැන් තියෙන්නේ 12 වෙනි ගැටලුව කතා කරන්න. රූපේ දැක්වෙන්නේ ABC හා PQR ත්‍රිකෝණ දෙක අංග සමවේ. දී ඇති තොරතුරු ඇසුරෙන් X, Y හා Z හි අගයන් සොයන්න. ඔබට නිරීක්ෂණය වෙනවා ඇති ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒ වගේම PQR කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඔබට පේනවද මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා දීලා තියෙනවා. මොකක්ද දරුවන් මේ ත්‍රිකෝණයක් තව ත්‍රිකෝණ අංග සම වෙනවා කියලා කියන්නේ. ඔව් අපි 10වසර පස්වෙනි පාඩමේදී ඔබට කතා කරනවා ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩම. ඒ පාඩමේදී ත්‍රිකෝණයක් අංග සම විය හැකි අවස්ථා හතරක් කතා කරනවා. එතකොට ත්‍රිකෝණයක් අංග සම වෙනවා කියන්නේ එක් ත්‍රිකෝණයක ත්‍රිකෝණයක් අනිත් ත්‍රිකෝණය මත සමපාත කරන්න පුළුවන් නම් එම ත්‍රිකෝණ අංග සම වෙනවා කියලා කියනවා. පිට අංග සම ත්‍රිකෝණ විශේෂ ලක්ෂණයක් තමයි අනුරූපාංග සමාන වෙනවා. අනුරූපාංග කියන්නේ දරුවනේ ඒ ත්‍රිකෝණේ පාද හා කෝණ පිළිවෙලින් අනිත් ත්‍රිකෝණේ පාද සහ කෝණ වලට සමාන වෙනවා කියන එක. දැන් මේ ලක්ෂණය අනුව ඔබ නිරීක්ෂණය කරන්න ABC ත්‍රිකෝණේ 60 අංශක 60ට ඉදිරියෙන් ඉන්න පාදය දිහා. ඔබට පේනවා AB පාදය නේද වෙන්නේ. ඒ කියන අංශකට ඉදින් ඉන්න සම්මුඛ පාදය වෙන්නේ AB. එතකොට AB පාදයට ඉදිරියෙන් ඉන්න කෝණය වෙන්නේ අංශක 60. දැන් බලන්න ABC ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණ දෙකේ AB ට අනුරූප වන පාදය කවුද කියලා. ඔබට පේනවා කෙටි ඉරක් ඇඳලා තියෙනවා AB වලට. ඒ වගේම මේ කෙටි ඉර තියෙන ඒ PQR ත්‍රිකෝණේ සමාන වෙන පාදයේ කවුද කියලා බලන්න. ඔබට පේනව නේද PR පාදයේ අනුරූප පාදය වෙනවා. අපි ඒක කියනවා ගණිතයේදී අනුරූප පාදය කියලා. එතකොට AB හි අනුරූප පාදය වෙන්නේ PR. දැන් ඔබ නිරීක්ෂණය කරන්න PR ඉදිරියෙන් තියෙන සම්මුඛ කෝණේ කවුද කියලා. එතකොට වෙන්නේ Y. දැන් ඔබට ලේසියෙන්ම AB ට අනුරූප පාදය වෙන්නේ PR. PR ට ඉදිරියෙන් ඉන්න පාදය කෝණය සමාන වෙනවා Y ට. එතකොට AB සමකෝණය වෙන්නේ අංශක 60, PR ට සමාන වෙන කෝණය වෙන්නේ Y. එහෙනම් Y සමාන අංශක 60ක් වෙනවා. අපිට පිළිතුර ඉතාම ලිසින් ලබා ගන්න පුළුවන්. ඔබට පුළුවන් AB පාදයට ඉදිරියෙන් ඊතලයක් දාගෙන ඒ අනුරූප කෝණය ලකුණු කරගන්න. ඒ වගේම PR පාදයටත් ඊතල ඉදිරියෙන් දාගෙන Y කියලා සඳහන් කරගන්නේ කෝණය. Y සමාන අංශක 60යි කියලා ලැබෙනවා. ඒ විදිහටම ඔබ නිරීක්ෂණය කරන්න BC පාදයට අනුරූප පාදය වෙන්නේ PQR ත්‍රිකෝණයෙන් කවුරුන්ද කියලා. ඔව්. ඔබට දැන් පේනවා මම හිතන උත්තරේ ඔබ කියන්නත් ඇති QR කියලා. දැන් ඔබ QR ට ඉදිරියෙන් ඉන්න කෝණය කවුද කියලා නිරීක්ෂණය කරන්න. QR ට ඉදිරියෙන් ඉන්න කෝණය තමයි X කියන විශාලත්වයෙන් දක්වන කෝණය. එතකොට X ලාගේ එන්නේ කවුද? අංශක 61ක්. ඔබ දැන් ත්‍රිකෝණයේ කෝණ දෙකක් හොයාගෙන ඉවරයි. X කෝණය සහ Y කෝණය සහ X කෝණය හොයාගත්තා. දැන් අපිට තියෙන Z කියන කෝණය හොයාගන්න. Z කෝණය යගේ වෙන්නේ අංශක 59. ඒ කියන්නේ අපිට Z වලගේ ලැබෙනවා අංශක 59 කියලා. එතකොට අපිට XY Z කියන කෝණ අංශක 61, අංශක 60 සහ 59 ලබා ගත්තොත් ලකුණු දෙකම ලැබෙනවා. උත්තර තුනම නිවැරදි ලබා ගත්තොත් ඔබට ලැබෙනවා ලකුණු දෙකක්. හැබැයි ඔබ නිවැරදි උත්තර දෙකකට ලියලා තිබ්බොත් එහෙම ඔබට ලැබෙන ලකුණු එකක් පමණයි. එහෙනම් ඔබ මේ පිළිතුරු ලිවීමේදී අඩුපාඩු නොවෙන්න පිළිතුරු ලිව්වොත් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි දැන් 13 වෙනි ගැටලුවත් සාකච්ඡා කරන්න බලමු. ඝන සිලින්ඩරයක අරය සෙන්ටිමීටර 7ක්ද උස සෙන්ටිමීටර 2ක්ද වේ. ෆයි අගය සඳහා 22 බෙදීම 7 ගෙන එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සොයන්න. අරය ආර්ද උස එච්ද වන ඝන සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 2πr වෙච්ච වේ. හොඳයි දරුවනේ, සිලින්ඩරයක් ඔබ ඩික්ෂණේ කළා තියෙනවා නේද? සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සඳහා සූත්‍ර ලබා ගන්න විදිහ ඔබට මතකද? ඔව්, සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සූත්‍ර අපිට දීලා තියෙනවා. නමුත් අපි මතක් කරගන්න සඳහා සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ දික්කඩපස අපිට ලැබෙන ඍජුකෝණාශ්‍රාකාර පෘෂ්ඨයක්. එතකොට එහි දිග වෙන්නේ වෘත්තාකාර පෘෂ්ඨයේ පරිධිය. ඒ කියන්නේ 2πr. උස එච්චුනොත් එහෙම සිලින්ඩරේ අපිට වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලබා ගන්න පුළුවන් 2πr ගුණ කිරීම h. ඒ කියන්නේ 2πr h. එහෙනම් මේ දීපු සමීකරණ නිවැරදි. දැන් අපි ආදේශ කරලා බලමු ඒ දීපු අගයන්. නේද දරුවනේ, අපි අරයට දෙන සංකේතය තමයි r. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා රේඩියස් කියලා. ඒ නිසා r කියලා අපි සංකේතවත් කරනවා. අපි උසට කියන්නේ h කියලා. ඒ කියන්නේ height. එතකොට අපිට ආදේශ කරාට පස්සේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2 ගුණ කිරීම phi ගුණ කිරීම r ගුණ කිරීම h. අපි දැන් අගයන් ආදේශ කරමු. ගණිතයේදී අපි ඒ අගයන් ගිහිලා power node කියන වචනේ තමයි ආදේශ කිරීම කියලා කියන්නේ. එතකොට 2 ගුණ කිරීම phi කියන්නේ 22 බෙදීම 7, r ලගේ දීලා තියෙනවා අපිට 7යි කියලා. h ලගේ දීලා තියෙනවා 2යි කියලා. අනේ ඔබ මයිත් එක්ක මේ අගයන් ආදේශ කරන්න බලන්න. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2πr h සමානයි 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 2. ඔව්, දැන් ඔබ උත්තරේ ගන්න බලන්න කවුද කියලා බලන්නේ ලැබෙන්නේ අපිට. ඔව්, ඔබට පුළුවන් නේද සුළු කිරීමේදී ඔබට පේනවා 7 ඉලක්කම් 2ක්. එතකොට අපිට 7ෙන් බෙදලා සුළු කරගන්න පුළුවන්. 7 ඒවා 1යි, 7 ඒවා 1යි කියලා සඳහන් කරගෙන. ඔය ඊට 2 ගුණ කිරීම 22, 1 ගුණ කිරීම 2 කියලා තියෙනවා. එතකොට ලැබෙනවා 44යි, 44 2කින් ගුණ කරපුවාම 88යි. වර්ග සෙන්ටිමීටර 88යි. අපිට පිළිතුර ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 88යි කියලා. ඔබ වර්ග සෙන්ටිමීටර 88 ලබා ගත්තොත් ඔබට සම්පූර්ණ ලකුණු 2ම ලැබෙනවා. ඔබ මේක සුළු කරද්දී 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 කියලා ඔබ සඳහන් කරලා තිබුණොත් ඔබට 1 ලකුණයි ලැබෙන්නේ. හොඳයි දරුවනේ, අපි 14 වෙනි ගැටලුවත් අද අපි සාකච්ඡා කරන්න බලමු. රූපේ දී ඇති තොරතුරු ඇසුරින් xc අගය සොයන්න. බලන්න ඔබට නිරීක්ෂණය වෙනවා නේද CDEF කියලා චතුරස්‍රයක් තියෙන වෘත්තයක් තුල. ඔව්, අපි මේකට කියනවා චතුරස්‍රයක සීස හතරම වෘත්තයක් මත ස්පර්ශ වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. අපි ඒකට සඳහන් කරන්නේ වෘත්ත චතුරස්‍රය කියලා. චතුරස්‍රයක සීස හතරම ස්පර්ශ කරමින් තියෙන චතුරස්‍රයට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක් කියලා. එතකොට වෘත්ත චතුරස්‍රයක් සම්බන්ධ ප්‍රමේයන් දෙකක් තියෙනවා. මම අද ප්‍රමේයන් දෙකම ඔබට සඳහන් කරන්නම්. ඔබ ප්‍රමේය කියලා ලියාගෙන ඒ ප්‍රමේයන් දෙක සඳහන් කරගන්න. දරුවනේ, චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සමු කෝණය සමාන වෙනවා. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ප්‍රමේයයක්. නැවත කියන්නම්. ප්‍රමේය චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. දෙවෙනි ප්‍රමේය ඒ වටා බැඳුණු උච්චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. උච්චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හොඳයි දරුවනේ, දැන් ඒ වගේම මේකත් මේ ගැටලු හැදීම සඳහා අපට උදව් වෙන තව ප්‍රමේයක් තමයි ත්‍රිකෝණයක පාද දෙකක් සමානම් ඒ වාට සම්මුඛ කෝණ සමාන වෙනවා. එන්නේ ප්‍රමේයත් අපිට මේ ගැටලු හැදීම සඳහා උදව් වෙනවා. එහෙනම් ඒ ප්‍රමේය සඳහන් කරගන්න, ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ වාට සම්මුඛ කෝණ සමාන වේ. දැන් අපි දැන් මේක පැහැදිලි කරගන්න බලමු. දැන් ඔබට පේනවද අපි දැන් මම මේ කියපු ප්‍රමේයන් ටික යොදාගෙන මේ ගැටලුව निराකරගන්නේ කොහොමද කියලා. දැන් බලන්න CDEF කියන චතුරස්‍රයේ DC පාදයේ දික් කරලා අපිට ලැබෙලා තියෙනවා BCA කියලා බාහිර කෝණයක්. ඒතර BCA නැත්නම් ACB කියන්නේ බාහිර කෝණය වෙනවා. ඒ කෝණට සමාන එක්කෙනා තමයි DEF කෙනෙක් එනවා. මේ ප්‍රමේයට අනුව. එහෙනම් අපිට ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් නේද? ගැටළු දෙල් තියෙන DEF කියන කෝණේ සමාන වෙනවා ACB කියන කෝණයට. ඔබට පුළුවන් ගැටළුවේ තියෙන තැන රූපේ තියෙන තැන අංශක 65 ACB කියන කෝණේ ගාව දාන්න. ඔබ එතන සඳහන් කරලා අංශක 65 දාලා තිබ්බත් දරුවනේ ඔබට එක ලකුණක් ලැබෙනවා. ඔබ විභාග පේපර් එකේදී ACB කියන කෝණේ ගාව අංශක 65 ලිවීමම ඔබට එක ලකුණක් ලැබෙනවා. දැන් ඔබට පේනවද ඒ අංශක 65 ලිවීමෙන්ම අපිට උත්තර ලං වුණා. දැන් පේනවනේ මම අර කියපු ත්‍රිකෝණාසම්බන්ධ ප්‍රමේයට අනුව AB හා AC පාද දෙක සමාන වුණාට පස්සේ අපිට ඒ සමකෝණ දෙක සමාන වෙනවා කියලා කිව්වනේ අපි. එතකොට ඒ ප්‍රතිඵලයට අනුව ABC සමාන වෙනවා ACBට. ඒ අනුව x සමානයි අංශක 65ක් වෙනවා. අංශක 65 හෝ 65 ලිවීමෙන් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. එතකොට තව ළමයෙකුට පුළුවන් මේ ගැටළු මෙහෙම විසඳන්න. මම කිව්වා අර චතුරස් සම්බන්ධව තියෙන ප්‍රමේයකින් චතුරස්යක පරිපූරක කෝණක සම්මුඛ කෝණ පරිපූරක වෙනවා කියන සම්බන්ධයට අනුව DEF කෝණය සහ DCF කියන කෝණ දෙකේ එකතු අංශක 180ක් වෙනවා. ඊට පස්සේ ඒ දරුවා 180 වෙන 65ක් අඩු කරලා 115යි කියලා DCB කියන කෝණය හොයාගන්නවා. DCB හොයාගත්තට පස්සේ එයාට පුළුවන් සරලරේඛාවක් මත පිහිටි බද්ධ කෝණල එකතු අංශක 180ක් වෙනවා. ඒ සම්බන්ධයට අනුව ACB අංශක 65යි කියලා ලබාගෙන ත්‍රිකෝණයක සමාන කෝණවලට සම්මුඛකෝණ සමාන වේ කියන සංකල්පයට අනුව x සමාන අංශක 65 කියලා ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. එතකොට ACB 65 ලැබීමට ලකුණු එකක් ලැබෙනවා. DCB 115 ලබා ගැනීමට එක ලකුණක් ලැබෙනවා. ACB අංශක x කියලා සඳහන් කරලා තිබ්බොත් ඒත් එක ලකුණක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථා තුනෙන් කිසියම් අවස්ථාවක් ඔබ පේපර් එකේ ලියලා තිබ්බොත් ඔබට එක ලකුණක් ලැබෙනවා. මම නැවත කියන්නම්. උත්තරේට අංශක 65 ලැබුවොත් ඔබට ලකුණු දෙකම ලැබෙනවා. අංශක 65 හෝ 65 ලැබීමට. එතකොට ACB අංශක 65 හෝ DCB අංශක 115 හෝ ACB x කියලා ඔබ සඳහන් කරලා තිබ්බොත් ඔබට එක ලකුණක් හිමි වෙනවා. මම හිතන්නේ අපි පාලසෙනි ගැටළු වල දිහත් අපිකින් පොඩ්ඩක් කතා බහ කරලා බලමු කොහොමද ගැටළු විසඳගන්නේ කියලා. cos x සමානයි දසමට ලෙස දී ඇති විට රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරින් PQ හි දිග සොයන්න. හොඳයි දරුවනේ. එතකොට මේක අපි කියන ත්‍රිකෝණමිතික අනුපාත කියලා. ත්‍රිකෝණමිතික අනුපාත තුනක් ඔබට ඉගෙන ගන්න හම්බ වෙනවා. සයින අනුපාතය, කොසයින අනුපාතය, ටැන්ජන් අනුපාතය. මට මතකයි ගිය සතියේදී වින්දියා මැඩම් ඔබට එක සාකච්ඡා කරා ත්‍රිකෝණමිතික අනුපාත. ඔබට තවත් ඒ ගැටළු එතුමිය හදනකොට මේ ගැටළු ටික විසඳ ගන්න පුළුවන් වෙයි. මම පොඩි මතක් කිරීමක් කරන්න ඔබ පාඩම අහන් ඉපු නිසා එතකොට කොසයින අනුපාතයක් තමයි මේ ගැටළුවේදී අපිට දීලා තියෙන්නේ සමාන 0.8 කියලා. ඔයාලට මතක ඇති කොසයින අනුපාතය හොයන්නේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක බද්ධ පාදය කර්ණයෙන් බෙදීමෙන්. ඔව් මමත් මතක් කරලා දීලා තියෙනවා ඔබට කර්ණය කියන්නේ කවුද කියලා. ත්‍රිකෝණයේ ඉදරින් ඉන්න පාදය කර්ණය කියලා සඳහන් කරනවා කියලා කිව්වා. එහෙනම් ඔබ දැනටමත් දන්නවා කර්ණය වෙන්නේ PR. ඒ කියන්නේ PR දිග ත්‍රිබිර තුනක් වෙනවා. එතකොට බද්ධ පාදය වෙන්නේ PQ. කොහොමද දරුවනි බද්ධ පාදය වෙන්නේ කියලා කියන්නේ අපි මේ කෝණයේ සැදීම මේ කෝණයේ අනුබද්ධයෙන් මේ හදන්න උදව් වෙන පාදයට අපි කියන්නේ බද්ධ පාදය කියලා. කෝණට ඉදිරියෙන් ඉන්න පාදයට මම මතක් කරන්නේ නැති සම්මුඛ පාදය අපි සඳහන් කරනවා කියලා. අපි මේ අනුපාත ලියද්දී කෝණයක් අනුබද්ධ කරගෙන හදන්නේ. එතකොට මේ කෝණේ හදන්න උදව් වෙච්ච බද්ධ පාදය තමයි PQ. එතකොට සම්මුඛ පාදය වෙන්නේ QR. කර්ණය වෙන්නේ PR. එතකොට මම දැන් කිව්වා කොසයින අනුපාතය කියන්නේ බද්ධ පාදය බෙදන්න ඕනේ කර්ණය. දැන් හොඳ නිරීක්ෂණය කරන්න ඔබට ලියා ගන්න පුළුවන් ත්‍රිකෝණ ත්‍රිකෝණ ගාවින් PQ ගාවින් බයන්න. ඊට පස්සේ PR ගාවින් කයන්න QR ගාවින් සයන්න. සඳහන් කරගත්තොත් ඒ කියන්නේ ඒක තේරුම් ගන්න බද්ධ පාදය සම්මුඛ පාදය සහ කර්ණය. එතකොට බද්ධ පාදය කර්ණයෙන් බෙදීමෙන් උත්තරය ලැබෙනවා ඔබට cos x සමානයි PQ බෙදීම PR. එතකොට ආදේශ කරාට පස්සේ ඔබට ලැබෙනවා 0.24 cm කියලා. එහෙනම් ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. PQ x සමානයි p q බෙදීම p r හෝ 3 ගුණ කිරීම දශම අටෙන් ඔබට එක ලකුණක් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ දරුවනේ අද අපි උත්සාහ කරේ 2016 ප්‍රශ්න පත්‍රයේ ගණිත 1 කොටස සාකච්ඡා කිරීමේ ලබා පිළිතුරු ලබා ගන්න කොහොමද